අද වැඩසටහනින් දැන් අපි සූදානම් වන්නේ ඔබගේ සෞඛ්‍යයට වැදගත් කාරණයක් පිළිබඳව කතා බහ කරන්නට. විශේෂයෙන්ම විවිධ විටමින් වර්ග ඔබ ඖෂධ වෙළඳසැල් වලින් මිලදී ගැනීමේදී ඒ සඳහා අපි කියනවා බෙහෙත් වට්ටෝරුවක්, එහෙමත් නැත්නම් වෛද්‍යවරයෙකුගෙන් ලබා ගන්නා ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් අවශ්‍ය වන්නේ නැහැ. බොහෝ විට බොහෝ විටමින් වර්ග අපිට ඖෂධ වෙළඳසැල් වලින් ඖෂධ වේදියෙකුගේ හෝ වෛද්‍යවරයෙකුගේ අවසරයකින් තොරව අපිට නිදහසේ මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. නමුත් මෙහිදී මෑතකදී වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දී තිබූ කාරණයක් තමයි මේ විටමින් වර්ග අනවශ්‍ය ආකාරයෙන් ලබා ගැනීම හේතුවෙන් විවිධාකාරයේ සෞඛ්‍ය ගැටලුවලට, විවිධාකාරයේ අනවශ්‍ය සෞඛ්‍ය ගැටලුවලට අපිට මුහුණ දීමේ අවදානමක් ඇති බව. මේ කාරණය පිළිබඳව අද වැඩසටහනෙන් අපි කතා බහ කරන්නට සූදානම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පෝෂණ වේදයේ පිළිබඳ මහාචාර්ය නිශාන් සුදීර කළුපහන අපි අද වැඩසටහනට සම්බන්ධ කරගත්තා. අපි මුලින්ම ඔබතුමාගෙන් මේ කතා බහේදී දැනගන්නට කැමති දැන් සමහරෙක් මේ සම්බන්ධයෙන් දරණ මතය බවට පත් වී තිබෙනවා. විශේෂයෙන්ම මේ එදිනෙදා ආහාර ලබා ගැනීමේදී පෝෂණදායී ආහාර ලබා ගැනීම යම්කිසි ප්‍රමාණයකට අඩු කළා ඒ ආහාරවලින් අපිට ලැබීමට නියමිත විටමින් පදාර්ථයන් අපිට මේ ආකාරයෙන් විටමින් පෙති ලබා ගැනීමෙන් අපගේ ශරීරයට ලබා ගත හැකියි සමහරක් තුළ මතයක් තියෙන්නට පුළුවන්. මේ සම්බන්ධයෙන් ඔබතුමා දරන මතය අපි පළමුවෙන්ම දැනගන්නට කැමතියි.
ඔව්, දැන් මෙහිදී මම හිතන්නේ අපි විටමින් සහ ඛනිජ ලවණ කියන කොටස් දෙකම ගැන කතා කරොත් හොඳයි. මොකද මේ විටමින් සහ ඛනිජ ලවණ කියන්නේ අපේ ආහාරයේ තිබිය යුතු අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ දෙකක්. දැන් හැබැයි මේ පෝෂක පදාර්ථ දෙක අපි ලබා ගන්න ඕනේ ආහාරවලින්. හැබැයි දැන් කලාතුරකින් ආහාර වේලෙන් අවශ්‍ය ප්‍රමාණයට මේ වගේ විටමින් සහ ඛනිජ ලබන ලැබෙන්නේ නැත්නම් පමණක් වෛද්‍යවරයෙක් නිර්දේශ කරන්න පුළුවන් මේ සප්ලිමන්ට් එකක්, එහෙම නැත්නම් පෙත්තක් හෝ කරලක් විදිහට විටමින් ලබා ගැනීම. හැබැයි ඉතින් ඔබ සඳහන් කළා වගේ හිතුමතයට තමන් ගිහිල්ලා මේ ආහාරයේ අඩුවෙන් අරගෙන විටමින් ගන්න පුළුවන් කියන එක වැරදි මතයක්.
විශේෂයෙන්ම කෙනෙකුට මේ විටමින් වර්ග ගන්න ඕන නම් දැන් අපි දන්නවා වෙළඳපොළට ගියාම මේ මල්ටි විටමින්ස්, ඒ වගේම තව ඔය විටමින් D, ඒ වගේ විටමින් C, මේ වගේ විටමින් වර්ග අපිට වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන් බෙහෙත් වට්ටෝරුවක්, එහෙමත් නැත්නම් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නැතුව කෙනෙකු කොහොමද තීරණය කරන්නේ අහවල් විටමින් වර්ගය මම ගත යුතුයි කියලා?
දැන් මෙහිදී අපි ඉස්සෙල්ලාම දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා විටමින් පිළිබඳව. අපි විටමින් කාණ්ඩ දෙකකට බෙදනවා, ජලයේ දියවන විටමින් සහ මේදේ දියවන විටමින්. ඉංග්‍රීසියෙන් කියනවා වෝටර් සොලියුබල් විටමින් සහ ෆැට් සොලියුබල් විටමින් කියලා. දැන් මේ ජලයේ දියවන විටමින් තමයි විටමින් B කාණ්ඩයේ විටමින් සහ විටමින් C. එතකොට මේදේ දියවන විටමින් තමයි විටමින් A, D, E සහ K. දැන් මෙහිදී තිබෙන දැනගත යුතු කාරණය තමයි අපි මේ ජලයේ දියවන විටමින් තරමක් වැඩිපුර ගත්තත් අපේ ශරීරයට හැකියාවක් තියෙනවා අනවශ්‍ය ප්‍රමාණය මුත්‍රා සමග ශරීරයෙන් පිට කරන්න. හැබැයි මේ මේදේ දියවන විටමින්, ඒ කියන්නේ විටමින් A, D, E සහ K කියන විටමින් වැඩිපුර ප්‍රමාණයක් ලබා ගත්තොත් ඒවා අපේ ශරීරයේ ගබඩා වෙනවා, විශේෂයෙන් අප්මාවේ. ඉතින් අපි නිරන්තරයෙන් වැඩි ප්‍රමාණයක් මේ විටමින් ලබා ගත්තොත් කාලයක් යනකොට මේවල විෂ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් දැන් ඔබේ ප්‍රශ්නෙට උත්තර දුන්නොත් දැන් ඔබ ඇසුවේ මේ යම් කිසි විටමිනයක් ලබා ගන්න කොහොමද කියලා. ඉතින් ඒකෙදි කියන්න ඕනේ සියලුම විටමින් සහ මිනරල් අඩංගු මල්ටි විටමින් මිනරල් සප්ලිමන්ට්ස් හැමදෙනාම ලබා ගැනීම සුදුසු වෙන්නේ නැහැ. දැන් යම් යම් එක එක තත්ත්ව තියෙන්න පුළුවන් යම් විටමින් අවශ්‍ය වෙන. දැන් උදාහරණයක් විදිහට මම හිතන්නේ අපි කලින් දවසකත් මේ ගැන සඳහන් කරා විටමින් D පිළිබඳව අවුරුදු 65ට වැඩි, ඒ වගේම සූර්යාලෝකය හොඳින් ලැබෙන්නේ නැති පුද්ගලයන්ට විටමින් D වගේ සප්ලිමන්ට් එකක් ලබා ගැනීම අවශ්‍ය වෙන පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට වෛද්‍ය නිර්දේශයක් මත. දැන් ඊට අමතරව බැලුවා විටමින් C ගැන. දැන් මම හිතන්නේ විටමින් C වගේ දෙයක් හොඳටම ලබා ගන්න පුළුවන් ප්‍රභවය තමයි අලුත් එළවලු සහ පළතුරු. ඉතින් ඒක නිසා නැවත සඳහන් කරන්න ඕනේ එළවලු පළතුරු සහ අපි අනිකුත් ආහාර කාණ්ඩ සහිත ආහාරයක් ලබා ගන්නවා නම් විටමින් ලබා ගැනීම අමතරව අවශ්‍ය වෙන්නේ නැහැ.
මාචාර්යතුමනි, දැන් කෙනෙකුට වෛද්‍යවරයෙක් විසින් යම් විටමින් වර්ගයක් නිර්දේශ කරාට පස්සේ ඔහු ඒ විටමින් වර්ගය ලබා ගන්න පුළුවන්. අපි හිතමු ඒ විටමින් වර්ගය ඔහු අපි හිතමු වසරක් හෝ වසර දෙකක් හෝ කාලයක් ලබා ගත්තට පස්සේ ඔහු මේ සඳහා නැවතත් වෛද්‍ය උපදේශය පැති යුත්තේ කොපමණ කාලයකින්ද? නැත්නම් ඔහු දැන් මේ විටමින් වර්ගයේ දිගටම ජීවිතය තුළ ලබා ගැනීම සුදුසුද? මේ කාරණේ පිළිබඳව ඔබගේ මතය මොකක්ද?
ඔව්, දැන් මෙහෙදිත් වෛද්‍යවරයා යම්කිසි විටමිනයක් නිර්දේශ කරොත් අපි නැවත නැවත විශේෂයෙන් අපි ගත්තොත් මාස 3ක් 6ක් වගේ කාලයක් ඇතුළත නැවත වෛද්‍යවරයාගෙන් උපදෙසක් ලබාගෙන කොච්චර කාල ඒක ලබා ගන්න ඕනේද කියලා අපි උපදෙසක් ලබා ගැනීම වැදගත්. දැන් මේකෙදි ගොඩක් අවධානය යොමු කරන්නේ මේ විටමින් නිසා දීර්ඝ කාලීනයක් ලබා ගැනීමේදී භයානක අතුරු විපාක ඇති වෙන්න පුළුවන්. කාලයක් මදයක් තිබ්බා මේ විටමින් A එහෙම නැත්නම් බීටා කැරොටින් ලබා ගැනීම මේ තනහල් පිළිකා අඩු කිරීමට හේතු වෙනවා කියලා එනකොට ඉතින් පරිශ්‍රණ වලින් පස්සේ හොයාගත්ත විශේෂයෙන් දුම්පානය කරන පුද්ගලයන්ගේ වෙනහරු පිළිකා හැදීමේ අවදානම වැඩි වෙනවා කියලා මේ විටමින් A එහෙම නැත්නම් බීටා කැරොටින් සප්ලිමන්ට්ස් ලබා ගත්තොත්. ඉතින් ඒ වගේම තවත් පරීක්ෂණ වලින් පෙන්වලා තියෙනවා මේ විටමින් E වගේ දේවල් ඉතා අධික ප්‍රමාණ වලින් දීර්ඝ කාලයක් ලබා ගත්තොත් මියයාමේ අවදානම ඇත්තටම වැඩි වෙනවා කියලා. ඉතින් ඒක නිසා වෛද්‍ය උපදෙස් නිතිපතා ලබාගෙන තමයි දිගටම විටමිනයක් ලබා ගත යුත්තේ.
කෙනෙකු යම්කිසි විටමිනයක් ලබා ගන්නකොට ඒ විටමිනය අනවශ්‍ය ආකාරයෙන් එහෙමත් නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ලබා ගැනීමේදී ඇතිවිය හැකි අතුරු ප්‍රතිවිපාක මොනවද?
ඔව් දැන් අපි දැන් විටමිනයක් කියන්නේත් රසායනික සංයෝගයක්. දැන් ඕනෑම රසායනික සංයෝගයක් වැඩිපුර ලබා ගත්තොත් ඒකේ ටොක්සිසිටි එහෙම නැත්නම් විෂ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් හැම විටමිනයකම අපි වෛද්‍ය විද්‍යාත්මකව සඳහන් කරන අපර් ලිමිට් කියලා එකක් වැඩිපුරම ගන්න පුළුවන් සීමාවක්. දැන් ඒ සීමාව ඉක්මවා ගියොත් මේ විටමිනේ විශේෂිත ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මම හිතන්නේ අපිට මතක තියාගත යුතු ලේසිම දේ තමයි තමන් ෆාමසි එකට ගිහිල්ලා වෛද්‍ය උපදේශකකින් තොරව විටමින් මල්ටි විටමින් මිනරල් සප්ලිමන්ට් එකක් ලබා ගන්නවා නම් ඒ විටමින් ලේබලය දිහා බලන්න. ඒ ලේබලේ සඳහන් වෙනවා ඩේලි වැලියු, එහෙම නැත්නම් රෙකමෙන්ඩඩ් ඩේලි ඉන්ටේක් RDI කියලා සඳහනක් කරනවා. ඒ RDI එකෙන් කොපමණ ප්‍රතිශතයක් ඒ විටමිනය ඒ පෙට්ටේ තියනවාද කියලා ඒ ලේබලේ සඳහන් වෙනවා. ඒකට අපි නිර්දේශ කරන්නේ RDI එහෙම නැත්නම් දිනකට ලබාගත යුතු ප්‍රමාණයෙන් 100ට 100කට වඩා තිබෙන විටමින් පෙති ලබා ගැනීම සුදුසු වෙන්නේ නැහැ කියලා.
විශේෂයෙන්ම අවසන් වශයෙන් ඔබතුමාගෙන් දැනගන්නට කැමති මහාචාර්යතුමනි, දැන් ඔස්ට්‍රේලියාව තුල මේ සම්බන්ධයෙන් පවතින තත්ත්වය තමයි බොහෝ විටමින් ප්‍රමාණයක් ඖෂධවේදීන් ෆාමසිස්ගේ උපදේශයකින් තොරව එහෙමත් නැත්නම් වෛද්‍යවරයෙකුගේ උපදේශයෙන් තොරව ඕනෑම පාරිභෝගිකයෙකුට මිලදී ගත හැකි විටමින් වර්ග රසක් වෙළඳපොළ තුල තිබෙනවා. සමහරක් වෙලාවට මේ මතයක් තියෙන පුළුවන් මේ නිසා මේ විටමින් වර්ග ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම එතරම් වැදගත් කාරණයක් නොයි කියලා. මේ කාරණේ පිළිබඳව අවසන් වශයෙන් ඔබතුමාගේ මතය දැනගන්නට කැමතියි.
ඔව් දැන් මෙහිදී නැවත මම අවධානය කරන්න ඕනේ විටමින් සහ ඛනිජ ලවණ ශරීරයට ලබා ගැනීම සුදුසුම ආකාරය තමයි ආහාර තුලින්, එළවලු, පළතුරු, ඒ වගේම අනිකුත් ආහාර තුලින්. ඉතින් මේ වෙනකොට කරපු සියලුම පරීක්ෂණ වලින් පැහැදිලිව පෙන්නලා තියෙනවා අර එළවලු, පළතුරු සහ ආහාර වලින් ලැබෙන විටමින් වල තියෙන ගුණය පෙත්තක් තුලින් ඒ ප්‍රමාණයට ලැබෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට පැහැදිලිවම කියන්න පුළුවන් කිසිම පිළිකාවක් වැළැක්වීමේ හැකියාවක් නැහැ මේ වගේ ලබා ගන්න විටමින් පෙත්තක් තුල. ඉතින් ඒකෙන් අනිත් පැත්තට අපිට අවධානය යොමු කරොත් පරීක්ෂණ වර්තාවලින් පෙන්ලා තියෙනවා සමහර විටමින් ජාති, විටමින් A, විටමින් E වගේ දේවල් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ලබා ගත්තොත් වෙන වෙන අතුරු ආබාධ හැදීමේ අවදානම වැඩි කියලා. ඒක නිසා මා නැවත අවධානය කරන්න ඕනේ ඔබේ හිතුමනාපයට විටමින් පෙත්තක් ජීවිත කාලය පුරා ගන්න එපා. අදම විදිය තමයි තමන් වෛද්‍යවරයා යම්කිසි අවස්ථාවකදී හම්බ වෙනකොට වෛද්‍යවරයාගෙන් අහන්න තමන්ට මේ විටමිනය ලබා ගැනීම අවශ්‍යතාවයක් තියෙනවද. අන්න එහිදී වෛද්‍යවරයා එකඟ වුණොත් පමණක් මේ විටමිනය ලබා ගැනීම සුදුසු කියලා තමයි මම නිර්දේශ කරන්නේ.
හොඳයි, ඒ අප සමගින් කතා බහට එකතුනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පෝෂණ වේදය පිළිබඳව මහාචාර්ය නිශාන් සුදීර කළුපහන. ඔබතුමාට බොහොම ස්තුතියි SBS ගුවන්විදුලිය සමගින් මේ වටිනා කරුණු කාරණා පිළිබඳව අපේ අසන්නන් දැනුවත් කරන්නට එක් වුණාට. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි සංජය.